bisa
Honorable Professor, lanjut bandar, you can continue speech.
Mula sana roda niyojya karaka sabha sabhapathumani me kathawa ma arambha kale divaharayata pera ithi man mage kathawa avasana kare dan apita ahanna tiyenne ඒ කරපු දේවල් පිළිබඳ තමුන්නාසලා සතුටුයිද කියලා. අවසනාවකට අපේ විපක්ෂයේ ප්‍රධාන විපක්ෂ කණ්ඩායම කියන්නේ සමගි ජන බලවේගය කියලා. ඒ අපිට නම් පේන්නේ නැහැ. ඒක ඇතුලේ කිසි සමගියක් තියෙනවා. ඒ නිසා විවිධ මතවාදයන් ඉදිරිපත් වෙන අවස්ථාවන් එමටයි. අපි දන්නවා ඒ අතර දැනුගත් විෂයානුබද්ධ දැනුම ඉහළ මන්ත්‍රීතුමන්ලා පිරිසක් මේ සාකච්ඡාවන් වලට ලොකු දායකත්වයක් දරනවා. නමුත් අවාසනාවකට බහුතරයක් මේ සමාජ මාධ්‍යයට අවශ්‍ය කරන කන්ටෙන්ට් එක පාර්ලිමේන්තුවේ ඇතුලේ හදාගන්න තමයි කතා කරන්නේ. අපි හොයල බැලුවොත් විපක්ෂයේ අද නගන චෝදනා මේව මූලික වශයෙන් රට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට කරගෙන යන්න ඉඩ නොදුන්න නිසා ඇති වෙච්ච තත්ත්වයක්. ඒ වගේම රටේ බංකොලොත්භාවයක් ඇතිවීමේ වගකීම එදා රටපාලනය කරපු යහපාලන රජේ බාර ගන්නට ඕන. ගෙවා ගන්න බැරි තරමේ ණය කන්දරාවක් රටට අරගෙන රට ණය උගලක හිර කරලා දැන් මේ අයම අපි නිමල් සිරිපාල සිල්වා ඇමතුමා කිව්වා කයිය ගහනවා කියලා. ඔබතුමාට මතක ඇති 2015 වෙනකොට වසර 10ක ආර්ථික වර්ධන වේගය 6.23ක තිබුණා. වසර දෙකක් එක විට 8.1ක ආර්ථික වර්ධන වේගයක් වාර්තා කරලා තිබුණා. රටේ ආර්ථික ස්ථාවර මට්ටමක තිබුණා සේවා ව්‍යුක්තිය, ඒ වගේම දිනුදුකම වගේ මූලික ප්‍රශ්නවලට විසඳුම් සැපයමින් තිබුණේ. නමුත් 2015 කුමන්ත්‍රණයකින් රජය බිඳවට්ටලා හදපු හයිබ්‍රිඩ් ආණ්ඩුව රට කරාද? නෑ නේද? ඒ පිරිසම නේද දැන් එළියට ඇවිල්ලා කතා කරන්නේ, ඔව් අපි හොඳට කරා, ආයෙත් උන්නම් කරලා දෙන්නම් දීලා බලන්න කියලා. මම විශ්වාස කරනවා මේ රටි මහජනතාව මේ කාරණය හොඳාකාරව තේරුම් අරගෙන තියෙනවා. දැන් තත්ත්වයේ ඊටත් වඩා භයානකයි. දැන් අවාසනාවකට ගරු අධිකරණයේ දෙන තීන්දුව තමන්ට අවශ්‍ය විදියට අර්ථ දක්වනවා. මේක කොතරම් අවාසනාවන්තද කියනවා නම් අත්දැකීම් බහුල නීතිච්ච විත්තේ දීර්ඝ කාලයක් රාජකාරි කරපු මේ ජ්‍යෙෂ්ඨ නීතිච්ච මහත්තුරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදියට තමන්ගේ පාර්ලිමේන්තු වගකීමට මුලා වෙලා මහජනතාව නොමග යන ආකාරයේ ප්‍රකාශ ඉදිරිපත් කරනවා. ඊයේත් අදත් අපි දැක්කා පාර්ලිමේන්තුවේ. මම කල්පනා කරා අනේ අපි මේ අයට සර් කියලා කතා කරන්නේ කොහොමද කියලා මීට පස්සේ. මම විශ්වාස කරනවා මේ රටේ රාජපක්ෂවරු විතර ගැරහීමට අවලාදවලට ලක්වෙච්චි වෙන පිරිසක් නැහැ. එයාගේ දේශපාලනයට දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. හැබැයි මේ රටේ සාමාන්‍ය මහජනයා දන්නවා රාජපක්ෂවරු වෙන කිසිම හේතුවක් නිසා නෙමෙයි මෙවැනි ගැරහීම්වලට ලක්වෙන්නේ. මෙරටේ අහිංසක ජනතාවට සහන ලබාදීම සඳහා ඔවුන් හැම වෙලාවකම ප්‍රමුඛත්වය ලබා දුන්න නිසා. මේ නඩු තීන්දුවෙන් පැහැදිලි වෙන එක වැදගත් කාරණයක් තියෙනවා. මුලස්රාරුවේ මන්ත්‍රීතුමනි, සහන දීම වැරදි. ඒ නිසා වෙන්න ඇති සමගී ජන බලවේගයට හිතවත්කම් පවත්වන පිරිසක් රුසාවීට ගිහිල්ලා අපේ මූලික අයිතිවාසිකම් එදා රජය ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීන්දු නිසා උල්ලංඝනය වුණයි කියලා නඩුවක් පැවරුවේ. මේක අපි වෙන පැත්තකින් බැලුවොත් ඇත්තටම වර්තමාන මුදල් ඇමතිවරයා ජනාධිපතිවරයා තමන්ගේ අයවැයෙන් සහන දීමට යම් කිසි මැලිකමක් දක්වලා තියෙනවා නම් මං හිතනවා මේක වෙන්න ඇති ඒකට ප්‍රධාන හේතුව. ඒකට හේතුව සහන දුන්නාම උසාවි ගිහිල්ලා තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිද්ධ වෙනයි කියලා අනාගතයේදීත් කෙනෙකුට උසාවිට යන්න ඉඩ කඩ තියෙනවා. නඩුවක් පවරන්න ඉඩ කඩ තියෙනවා. ඒ නිසා මෙය වැරදි පූර්වාදර්ශයක් කරගන්නට පුළුවන් ඉදිරි අනාගතයේ ප්‍රතිපත්ති සම්පාදකව. මා දන්නවා විශ්වාස වශයෙන්ම රාජ්‍ය නිලධාරීන් කම්පණයට පත්වෙන්නේ නැති. එවකට මුදල් අමාත්‍යංශයේ ලේකම්වරු විදියට කටයුතු කරපු අය, මහා භාණ්ඩාගාරයේ අධිපති විදියට කටයුතු කරපු අය මේ හැමෝම දැන් දෙපාරක් කල්පනා කරනවා අපි මොකටද අත පුච්ච ගන්න කියලා. මුලස්රාරුවේ මන්ත්‍රීතුමනි, 2020 වෙනකොට රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම සඳහා මේ වර්තමානයේ වගේම තමයි දැඩි බදු ප්‍රතිපත්තියක් අනුගමනය කළා. මේකේ ප්‍රතිඵලයක් විදිහට ආර්ථික වර්ධනයේ 2% රවුමේ වර්ධනය වන තැනකට පහළට වැටුණා. ඒ වෙලාවේ ජනතාවට විශාල පීඩනයක් තිබුණා. මේ රටේ සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවෝ දැඩි පීඩනයකට ලක් වෙලා තිබුණා. ඒ නිසා එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනකොට මේ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය නිවැරදි කිරීම සඳහා අවශ්‍ය කරන සහන සැලසීමේ ක්‍රියාමාර්ගයකට යන්න සිද්ධ වුණා. වැට් එක අඩු කරන විට අඩු කරන එක, උපේන විට ගෙවීම අහෝසි කරන එක සහ වෙනත් සහනදායි කොන්දේසි හඳුන්වා දෙන්න පටන් ගත්තා. විදේශ ණය ගෙව්වා. අලුතින් විදේශ ණය ලබා ගත්තේ නැහැ. එදා මිලියන 500 නොගෙව්වා නම් ඒ වෙලාවේ තමයි අපි බංකොලොත් රටක් විදිහට ලෝකය පිළිගන්නේ. යෝජනා කරේ මේ මිලියන 500 පාවිච්චි කරලා පරිභෝජනයට අවශ්‍ය කරන භාණ්ඩ ගේන්න කියලා. එනිසා මුලස්නාරුවේ මන්ත්‍රීතුමනි, විපක්ෂය අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට කිසියම් ආකාරයක උපකාරයක් කරනවායි කියලා තමයි අපි විශ්වාස කරන්නේ. එනිසා එතුමට පුළුවන්කම තියෙනවා බදු වැඩි කරන්න, රටේ හැම කෙනෙකුටම බදු ෆයිල් එකක් දෙන්න. හැබැයි බදු අඩු කරපු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා දුන් සහන අද මේ අයම කල්පනා කරනවා වැරදි කියලා. මුලස්නාරුවේ නියෝජකාරක සභා සභාපතිතුමනි, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව IMF එකට යන්න දෙපාරක් කල්පනා කරා. විශේෂයෙන් කොන්දේසි විරහිතව IMF එකට යාම පිළිබඳව පුළුල් සාකච්ඡාවක් තිබුණා. ඒ නිසා ඒ වෙලාවේ IMF එක ඉදිරිපත් කරපු තදබල කොන්දේසි පිළිගැනීමට යම්කිසි මැලිකමක් තිබුණා. හැබැයි මට මතකයි ඒ වෙලාවේ විපක්ෂය එක හෙළාම කිව්වේ අපිට විකල්පයක් නැහැ, අපි IMF එකට යන්න ඕන කියලා. ඒ නිසා අද මේ අයට කියන්න පුළුවන්කමක් නැහැ ජනතාව ඉස්සරහට ඇවිල්ලා සහන දෙන්න කියලා. අපි දැනගෙන හිටියා මේවා තදබල කොන්දේසි, රාජ්‍ය ආදායම වැඩි කරගන්නත්, රජයේ වියදම කපා හරින්නත්, අයවැයහිගේ කළමනාකරණය කරන්නත් යම් කිසි තීරණාත්මක වැඩ කොටසක් IMF එක අපිට යෝජනා කරනවායි කියලා. ඒ නිසා රටේ ආර්ථිකය කඩාවැටිච්ච එකකට එක පිරිසකට ඇඟිල්ල දික් කරලා සතුට ලබන්න තරම් මේ අය පහළට වැටෙන කොහොමද කියන ප්‍රශ්නේ අපිට අහන්න සිද්ධ වෙනවා. මූලාසන රූඩ නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, 1947 ඉඳලා අද දක්වා මේ රටේ මුදල් ඇමතිවරු කී දෙනෙක් හිටියද, අගමැතිවරු කී දෙනෙක් හිටියද, ජනාධිපතිවරු කී දෙනෙක් හිටියද, ඒ වගේම මහභාණ්ඩාගාර ලේකම්වරු කී දෙනෙක් හිටියද, ඒ වගේම මහ බැංකුවේ අධිපතිවරු කී දෙනෙක් හිටියද, මුදල් මණ්ඩල කීයක් තිබුණාද? මේ හැමෝම යම් යම් ආකාරවලට ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියට සම්බන්ධ වුණේ මේ රටේ ඒ ඒ අවස්ථාවන් වල පැවති සමහර සමාජ ආර්ථික ගැටලු වලට උත්තර හොයන්න. බණ්ඩාරනායක මැතිනිය ඉඩම් ප්‍රසාරක කොමිෂන් සභා දෙකක් පැනෙව්වා 1972-74. එතුමීට ඉඩම් අක්‍ර දහස් ගාණක් ජනතාව සතු වුණා. මේ ගත්ත ප්‍රතිපත්ති තීන්දුව පිළිබඳව එතුමගේ දරුවන්ට උසාවි කියලා කියන්න පුළුවන්ද? අපේ අම්මා ජනසතුකරණය කරන්න ගිහිල්ලා අපිට අයිති වෙන්න තිබ්බ ඉඩම් අයිම උනායි කියලා. ඒ වගේම තමයි වත්මන් විපක්ෂ නායකතුමාගේ පියා ජනාධිපතිවරයා විදියට කටයුතු කරද්දී කොටි සංවිධානයට ආයුධ දුන්නා කිව්වා. පොලිස් නිලධාරීන් 600ක් මැරුණා. ඒ වගේම මේ රටේ දැනුගත් තරුණ තරුණියෝ දහස් ගාණක් ජීවිත පරිත්‍යාග කරා. හැබැයි කවුරුත් උසාවියට ගිහිල්ලා කිව්වේ නැහැ මේ ජනඝාතන වලට රණසිංහ ප්‍රේමදාස් ජනාධිපතිවරයා කියන්න ඕනේ. ඒක තමයි ඒ වෙලාවේ ගත යුතු තිබුණු ප්‍රතිපත්ති තීරණය. අපි මහා අවාසනාවන්ත ජාතියක් ගරු මන්ත්‍රීතුමනි. අපි හැමදේම දේශපාලනීකරණයට භාජනය කරනවා. අපි ඇත්ත ජනතාවට දැන ගැනීමට තියෙන අයිතිය මේ පාර්ලිමේන්තුව තුළ හැල්ලුවට ලක් කරලා තියෙනවා. කවුරුත් දන්නේ නැහැ කවුද ඇත්ත කතා කරන්න කියලා. ඔබතුමා හොඳාකාරවම දන්නවා මේ කෝප් කමිටුව දේශපාලනීකරණය කිරීම සඳහා උදේ විශාල වෑයමක් දරුවා. ඓතිහාසික වශයෙන් කෝප් කමිටුව සියලුම සමාජිකයෝ ආවා. ආරාධිත මන්ත්‍රීව විශාල පිරිසක් ආවා. කෝප් කමිටුවේ කටයුතු පාලනය කර ගැනීමේ අවශ්‍යතාවය දැනුණා. ඒ නිසා යම් යම් අවස්ථාවල මන්ත්‍රීවරුන්ට මට සිද්ධ වුණා කියන්න කරුණා කරලා එක්කෙනෙකුට කතාව කරන්න ඉඩ දෙන්න කියලා. මම මදුරු විතානකේ ගරු මන්ත්‍රීතුමාට අවස්ථා ගණනාවක් කිව්වා එක්කෙනෙකුට කතා කරන්න ඉඩ දෙන්න කියලා. එහෙම කියන්න බැරි හැම අවස්ථාවකම මොකද කරේ? ඇඟිල්ල කටට තියලා තද කළ පෙන්නවා කතා කරන්න එක්කෙනෙකුට ඉඩ දෙන්න කියලා. මේක තමයි ඇත්ත.
Honorable member, you have 2 more minutes.
ඒ නිසා ඔබතුමාට ඉතාම කාරුණිකව මේ සඳහන පවත්වන්නේ. මම අවුරුදු 27ක් විශ්වවිද්‍යාලයේ රාජකාරී කරපු කෙනෙක්. අපිට ගෞරවණීය ආත්ම ගෞරවයක් තියෙනවා. ඒ නිසා ඒ ආත්ම ගෞරවය නැති කරන්න මේ සභාවේ සමහර මන්ත්‍රීවරුන්ට ඉඩකඩ දෙන්න එපා. ඒක වැරදි. ක්‍රීඩා ඇමතිතුමාට උනත් මම කියන්නේ ඔබතුමා Facebook එකේ දකින දේවල් අපිට පුළුවන්කමක් නැහැ කෝප් කමිටු ආපතුවේ කතා කරන්න. අපි කතා කරන්නේ විගණාධිපතිතුමා ඉදිරිපත් කරන වார்த்தාවේ තියෙන කාරණා පමණයි. ගරු හර්ෂද සිල්ලා මැතිතුමා හොඳටම දන්නවා එතුමාගේ මුදල් කාරක සභාවේ කතා කරන්නේ කාරක සභාවට ලැබෙන දේවල් පමණයි. එතුමාට ගෙනල්ලා අතින් දාලා යමක් කතා කරන්න පුළුවන්කමක් නැහැ. අපි කතා කරන්න ඉස්සෙල්ලා අපි ඇජෙන්ඩ එකක් හදා ගන්නවා. ඒ හදන ඇජෙන්ඩ එකට අනුව තමයි කතා කරන්නේ. එහෙම නැතුව අපිට සමාජ මාධ්‍යවල තියෙන සමහර කාරණා බොහෝ අය විශ්වාස කරා ඊයේ සමාජ මාධ්‍ය තියෙන කාරණා අපි කතා කරා කියලා. ඒක කරන්න බෑ. ඒක කරන්න තැනක් නෙමෙයි මේ ස්වාධීන කමිටු වෙන්නේ. මේ ස්වාධීන කමිටු වල කටයුතු වලට කරුණා කරලා ඇඟිලි ගන්න එපා. ඒවා දේශපාලනීකරණයට භාජනය කරන්න එපා. අපි අවුරුදු 75ක් 30 කරපු වැරද්ද නිවැරදි කර ගැනීම සඳහා කාලය ලැබිලා තියෙනවා. ඒ නිසා මේ ගෞරවනීය සභාවෙන්න හැම කෙනෙකුටම මම ආරාධනා කරනවා මේ ගෞරවය පාර්ලිමේන්තුවේ අපි ආරක්ෂා කරමු. මේ ස්වාධීන කොමිෂන් සභාවල ගෞරව අපි ආරක්ෂා කරමු. බොහොමත්ම ස්තුතියි ඔබතුමාට.
Thank you. Honorable S.M. Marikar, you have 15 minutes.
ලස්සනේ ගරු සභාපතිතුමනි, දැන් මේ අයවැය ගැන කතා කරද්දී වික්‍රමසිංහ මහත්තයා ඉදිරිපත් කරපු අයවැය මට නම් පේන්නේ දවස් ගාණක් බඩගින්නේ අඬන ළමයෙකුට ටොපියක් ලොලිපොප් එකක් ගෙනත් දුන්නා වගේ වැඩක් තමයි මේකෙ පෙන්වලා තියෙන්නේ. මේකේ හංගල ගහපුව එකක්වත් පෙන්වලා නැහැ. මම දැන් ඒ පිළිබඳව කරුණු දක්වන්න කලින් මම දැන් මෙතන මං අහන් හිටියේ ඇමතිවරයෙක්ගේ කතාවක්, දැන් මන්ත්‍රීවරයෙක් කතාවක්. රෙදි ඇඳගෙනද රාජපක්ෂලාට කඩේ යන්නේ? මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය, උත්තරීතර ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන්නයින් පස්සේ මේ රට බංකලොත් කරේ රාජපක්ෂලායි රාජපක්ෂලාගේ ක්ලෑන් එකයි කියලා ඉවර වෙලා මූලික අයිතිවාසිකම් පෙස්සමකට මන් දන්නේ කොහොමද රෙදි ඇඳගෙන කඩේ යන්න කියලා ඉවරලා. දැන් ගෝඨාභය රාජපක්ෂ බදු සහන දීනු හින්දලු ගෝඨාභයට කෙලවුනේ. ගෝඨාභය රාජපක්ෂ බදු සහන දුන්නේ ගජමිතුරන්ට දොළපි දෙන්න දුන්නේ. ඇන්ටිජන් මාෆියා වෙන්න පුළුවන්, ඖෂධ මාෆියා වෙන්න පුළුවන්, කොරන්ටයින් මාෆියා වෙන්න පුළුවන්. හරිද? 130කින් බදු ආදායම අඩු කරලා අවුරුද්දකට රජයේ ආදායම රුපියල් බිලියන 680කින් අඩු කරලා තමයි මේ බංකොලොත් කරේ. එතකොට දැන් එයාට දඬුවම් නොදී කොහොමද? අධිකරණ ඇමතුමා මෙතන ඉන්නවා. මම දන්නේ නැහැ නීතිය මොකද්ද කියලා. හැබැයි මේ අයට අපරාධ නඩු දාලා ඉවරලා මේගොල්ලන්ගේ සිවිල් අයිතිවාසිකම් නැති කරන්න ඕන. ලක්ෂ 220ක් පුරවැසියන්ව නන්නත්තර කරලා රට බංකොලොත් කරලා අද මම කොළඹ නගරයේ මන්ත්‍රීවරයෙක් කියලා හොඳටම දන්නවා. තුන් වේල කාපු මිනිස්සු දෙවේල කන්නේ, දෙවේල කාපු මිනිස්සු එක වේල කන්නේ, එක වේල කාපු මිනිස්සු ලෙව කනවා. ළමයි ෂිෆ්ට් ක්‍රමයට ඉස්කෝලේ යන්නේ, ඉස්කෝලේ යන්න විදියක් නැහැ. පොත්පත් ටිකක් මිලදී ගන්න විදියක් නැහැ. මේ මාසෙ වෙනකොට ලංකාවේ මිනිස්සු ලක්ෂ 6කගේ ගෙවල් ලක්ෂ 6ක කරන්ට් කපලා තියෙනවා. මොන විකාරයක්ද නැහැ මේගොල්ලෝ කතා කරන්නේ. ඉතින් ඒ නිසා මේ මූලාසනයේ ගරු මන්ත්‍රීතුමනි, මේගොල්ලෝ කරපු සෙල්ලම් අල තව දේවල් තියෙනවා. දරිද්‍රතා ලේකාවේ පවුල් ලක්ෂ 40 හිටියට යටින් මේගොල්ලන්ගේ ආර්ථික මේ කෙරුවාව හින්දා අද ලක්ෂ 70කට නැගලා තියෙනවා. ඒ නිසා මම දන්නේ කොහොමද රෙදි අදගෙන කඩේ යන්න කියලා. දැන් මේ අයවැය තනිකරම බොරුවක් නේ. ගිය පාර අයවැය යෝජනා 120ක් විතර තිබ්බා. 120න් බාගෙට හරි ක්‍රියාත්මක කරලා තියෙන 30යි. අලුත්ම රිසර්ච් එක අනුව. ඉතුරු එකක්වත් ක්‍රියාත්මක කරලා නැහැ. මේ පාරත් 120ක් විතර දාලා තියෙනවා. පල් බොරු. ඕ කරන්න පුළුවන් දේවල් නේ. මේ කට්ටිය රනිල් වික්‍රමසිංහ මහත්තයා ගැන දන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයා උදේට නැගිට්ටම හීන ලෝකේ ඉඳලා එනවා වගේ ඇවිල්ලා කියනවා. ඒ කියපු එකක්වත් කරලා නැහැ. වැඩි ඕනේ විජේදාස රාජපක්ෂ ඇමතුමා, ඔබතුමත් දන්නවනේ. දැන් මෙයා ජනාධිපති වෙලා අවුරුදු 1කමාරයිනේ. පිටරට නොගියොත් සතියන්ත වලට යනවා, නුවරඑළිය යනවා, අරුගම්බේ යනවා, මේ ත්‍රිකුණාමල යනවා, මඩකලපු යනවා. හරි එක එක තැන් වලට ගිහලා එක එක පොරොන් දීලා තියෙනවා. ත්‍රිකුණාමලය BOI කරනවා කිව්වා. ගාල්ල මේ ආකියොලොජි සෝන් එකක් කරන කුවා. නුවරඑළිය සංචාරක පුරවරයක් කරපු එකක්වත් නැහැ. අය IT ගැන කතා කරනවා. IT ඩිවලොප් කරන්නේ මිලියන 50ක්වත් දීලා මනෝ කම්පියුටර් කියද ගන්න පුළුවන්. ඒ නිසා මේ තව බරුවක් මම කියන්නම්කෝ. දැන් මාළුකොට නිමල් සිරිපාල ඇමතුමත් මෙතන කිව්වා කොළඹ නගරේ ගෙවල් ලක්ෂ මේ ගෙවල් මේ 50,000කට ඔප්පු දෙනවලු. ගෙවල් 50,000 නෑ. ගෙවල් 50,000 නෑ. 50,000යි පදිංචි කරලා තියෙන්නේ. දැන් නැත්තම් UD එකෙන් අහන්න. එදා අයවැය ඉදිරිපත් කරනට මම දැක්ක ප්‍රසන්න රණතුංග ඇමතුමා මෙහෙම කරගන්නවා. මොකද එතුමා දන්නේ නෑ මේ ගෙවල් 50,000 හදන්න UD එකට වියදම් වෙලා තියෙනවා බිලියන 45ක්. මේකෙන් කුලී හැටියට අය කරගෙන තියෙන්නේ බිලියන 9යි. ඒකිනුත් ඇරියස් තියෙනවා මිලියන 900ක්. හරිද? එතකොට මේ ගෙවල් ටික ඔප්පු ලබා දිය යුතුයි. මේක 2017 දී මම වික්‍රමසිංහ මහත්තයාට කිව්වා ගෝඨාභය රාජපක්ෂ මේවට ඔප්පු දෙන්නේ කොළඹ නගරයේ UNP කාර්යාලයෙන් පලිගන්නවා. හරිද? එතකොට ඒවකට අපේ ආණ්ඩුවත් ඔප්පු දෙන්න උවමනාවක් තිබ්බේ නැහැ. අපිව දිනවන, අපිට කැන්වසින් යන, අපි වෙනුවෙන් ගුටි කන, අපි වෙනුවෙන් දාඩිය පෙරන, කොළඹ 115 ආසන පහ හැමදාම තිනන ඒ මිනිස්සුන්ට මේක හිමි විය යුතුයි. හැබැයි මේ වික්‍රමසිංහ මහත්තයා කියන විදිහට ඒක එහෙම හම්බෙන්නේ නැහැ. මොකද භාණ්ඩාගාරයෙන් තව බිලියන 10ක් දෙන්න ඕන මේ UD එකට. බණ්ඩාගාර බිලියන 10 දුන්නොත් තමයි කොණ්ඩමෝනියම් ඔතොරිටියකට ගිහිල්ලා මේව මැනලා මේ ප්‍රොසීජර් එක යන්න ලබන අවුරුද්ද කරන්න බෑ. අවම වශයෙන් අවුරුදු 4ක් යනවා. හරිද? ඉතින් එනිසා මේක ඇවිල්ලා ජනාධිපතිතුමාගේ මේ කොළඹින් ඡන්ද ඉල්ලන්න ඉන්න කට්ටියට කොළඹ නගර සීමාවට ඇතුල් වෙන්න දාපු පොඩි ගුණ්ඩුවක්. එන්න කියන්නකෝ. තරම් කරලා බලමු. එන්න කියන්න. තරම් කරලා බලමු අපිත් එක කොළඹ. ඉතින් ඒ නිසා මේවා පල් බොරු. ඒ නිසා අපි ඉතාලම පැහැදිලිව කියන්නේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා තමයි කොළඹ නගරේ ඉන්න UNP කාර්යාල සැලකුවේ. ඊට පස්සේ කොළඹ නගරේ ඉන්න UNP කාර්යාංගයේ මූලික අයිතිවාසිකම් ලබා දෙන්නේ අපේ ආණ්ඩුවක් යටතේ පමණයි කියන එක මම පැහැදිලිව කියන්න කැමතියි. වික්‍රමසිංහ මහත්තයා අවුරුදු 5ක් තිබ්බනේ කරන්න. මං කී වතාවක් ගිහිල්ලා කිව්වද? සර් මේ අපරාධ කරන්න එපා අපේ කට්ටියට. මේ කොළඹ නගරේ ඉන්න සිංහල දෙමළ මුස්ලිම් ජනතාව තමයි UNP ක කුල්ල කුජීත වෙලා යද්දි හැමදාම බේරගන්නේ ඔබතුමාට ප්‍රශ්නයක් වුණා වෙන්න කියලා. අගමැති වෙලා හිටිය අවුරුදු 5ක් සත පහට ගණන් ගත්තද? මට කිව්වා අද කැබිනට් පේපර් දාන්නම් හෙට කැබිනට් පේපර් දාන්නම් කියලා. දැන් මේ දාලා තියෙන යෝජනාවෙ මොකුත් අන්තර්ගතය දන්නේ නැහැ. මේ අන්තර්ගතය මේ මම තවදුරටත් මේ ඒකේ විස්තර දෙන්නම්. මේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශ විවාදයේ තියෙන දවසේ එකිනෙක ස්කීම් එකෙන් ස්කීම් එකට මම දෙන්නම්. ඒ නිසා මේක බොරු අයවැය කියන ඊළඟ හේතුව තමයි දැන් ගිය අවුරුද්දේ මුලාසනේ ගරු සභාපතිතුමනි අපේක්ෂිත ආදායම බිලියන 3100යි. හැබැයි පෞගේ මාස 9 ලැබිලා තිබෙන ඇක්චුවල් එක ප්‍රෝරේටා කරලා අරන් බැලුවොත් එහෙම එන්නේ 2600යි. හැබැයි මේ අවුරුද්දේ එතුමා ඉදිරිපත් කරලා තියෙනවා අපේක්ෂිත ආදායම බිලියන 3900යි කියලා. මම දන්නේ මේ එන අවුරුද්දේ 3900 කරගන්නේ කොහොමද කියලා. මේ අවුරුද්දේ 2600ක් වෙලා. මොකද මේ 2023 දී වැට් එකෙන් බලාපොරොත්තු වුණ බිලියන 908ක්. නමුත් හම්බෙන්නේ 680ක්ද කොහෙද? ඇයි ඒ? මිනිස්සු පරිභෝජන අඩු කරලා තියෙනවා. දැන් මෙයා වැට් එක 118ක් කරුවම බඩමිල තව වැඩි වෙනකොට පරිභෝජන අඩු වෙනවා. දැන් පෞගිය දවසේ අපිට දුන්නු රාජ්‍ය ව්‍යවසාය ප්‍රගති වාර්තාව අනුව විදුලි බල මණ්ඩලයේ ලාභ ලැබලා තියෙනවා. ජල සම්පාදන මණ්ඩලයේ ලාභ ලැබලා තියෙනවා. ඊළඟට තෙල් සංස්ථාව ලාභ ලැබලා තියෙනවා. ඇයි? එක සේවකෙක්වත් අඩු කරලා එක වියදමක්වත් අඩු කර නෙමෙයි ජනතාව මේව ගණන් වැඩි වීමෙන්ද පරිභෝජන අඩු කරලා තියෙනවා. එතකොට වැට් එක මේ 10% වැඩි කරාම තව පරිභෝජන අඩු වෙනවා. තෙල් වලට වැට් එක ඇප්ලයි කරාම කරන් බිලට වැට් එක ඇප්ලයි කරාම කරන් බිල තව නගිනවා, තෙල් මිල තව නගිනවා. ඒ කියන්නේ පරාටක ඉඳලා ප්ලේන් ටිකේ ඉඳලා කොත්තු රොටි ඉඳලා බත් පැකට් එක දක්වා හැම එකම ගණන් වැඩි වෙනවා. හැබැයි ජනතාවගේ ආදායම වැඩි වෙන්නේ නැහැ. මේ අයවැයේ මේ රටේ ගොවියා දීවරයා කම්කරුවා වතු නිවාසවල ඉන්න අය ත්‍රිවිල් රථවල වණ අය කවුරුවත් ගැන සත් අප්පහකට තුට්ටුවට මායින් කරලා නැහැ. ඒ වගේම තමයි දැන් ගිය අවුරුද්දේ අපේක්ෂිත ආදායම එතුමාට එකකින් විතරයි හම්බුනේ. ඒ පේ ටැක්ස් එකෙන් බලාපොරොත්තුනේ බිලියන 100යි 140ක් හම්බෙනවා. මම නම් හිතුවා අවංකවම මේ රටේ පුද්ගලික අංශය තමයි සක්‍රීය දායකත්වය ලබා දෙන්නේ. රටක පුද්ගලික අංශය සක්‍රීය නැත්නම් ඒක මේ ඉස්සරහට යන්නේ නැත්නම් රටක් දියුණු වෙන්නේ නැහැ. එතකොට මොවුන්ගෙන් බද්ද ගහනවා. මම හිතුව අඩු ගානේ අර නොන් ටැක්සබල් ප්‍රමාණය ලක්ෂයේ ඉඳලා 1.25කට 1.50කටත් ගෙනියයි. නැත්නම් ස්ලැබ්සික පොඩ්ඩක් මේ එන්හෑන්ස් කරයි කියලා වරලා. ඒ ඇයට බුද්ධි ගලණය වෙනවා, මූර්තිකය යනවා, සහනයක් ලබා දීලා නවත්ත ගන්න උත්සාහයක් ගනි කියලා. එහෙම එකක් මේ අයවැයදී මුලාසනේ ගරු මන්ත්‍රීතුමනි කිසි දෙයක් කරලා නැහැ. ඊළඟට මට තේරෙන්නේ නැහැ දැන් තෙල් සංස්ථාවයි ජල සම්පාදනයයි මේ මොනවාද විදුලි බල මණ්ඩලයයි ලාභ ලබනෝ නම් ලක්ෂ 6ක් මිනිස්සුන්ගේ ගෙවල් වල කරන්ට් කපලා තියෙන එක ගැන ඇයි තේරෙන්නේ නැත්තේ කියලා ඉවරලා. අඩුම ගානේ ඒකක බිඳුවේ ඉඳලා 30 දක්වා පාවිච්චි කරන ඇට යම් සහනයක් ලබා දීලා මේක සමතුලිත කරන්න තිබ්බා. එහෙම ඌමනාවක් නැහැ. මොකද හැංගීම් දැනීම් නහර නැහැ. මොකද ඔළුවේ හැම වෙලාවෙම තියෙන්නේ රාජපක්ෂලාව බේරන්නේ කොහොමද, රාජපක්ෂලාගේ රැකවලා වෙන්නේ කොහොමද, එහෙම නැත්නම් රාජපක්ෂලාට මල් පහන් පූජා කරලා හරි ඊළඟ ජනාධිපති අපේක්ෂකත්වය ගන්න කොහොමද කියලා. ඒ නිසා අපි පැහැදිලිව කියන්න කැමති මේ වික්‍රමසිංහ මහත්තයා ජනතාවට බොරු කියන, බොරු පොරොන්දු ලබා දෙන සීනමාලිගා හදන අවසාන අයවැය. මේ මොන සීනමාලිගාව හැදුවත් ලබන අවුරුද්දේ මේ කාලෙ වෙනකොට මේ පාර්ලිමේන්තුවේ මෙතන ඉන්න බහුතරයක් නැහැ. ඒගොල්ලන්ට ආයි දිනන්න හම්බෙන්නේ නැහැ. අපි නම් එනවා ආයි පාර්ලිමේන්තු. ස්ථිර වශයෙන්ම කියනවා බොහෝ දෙනෙකුට එන්න බෑ. හරිද? එන්නේ නැහැ. මැතිවරණ කිනවට බයයි. හරිද? මැතිවරණ කිනවට බයයි. ලබන අවුරුද්ද මේ කාලේ ජනාධිපතිතුමාගේ පුටුවක් නැහැ. මුදල් ලැමැතිකමක් නැහැ, ජනාධිපතිකමක් නැහැ. ඒ නිසා ඔය සිහින කතා ටික, බොරු ටොමේ, ටොපි චොකලට් දෙන වැඩ ටික කරාට මහ පොළවේ ඉන්න මිනිස්සු ගමට ගියාම තේරෙනවා. අපි මිනිස්සුත් එක ජීවත් වෙන හින්දා ඒ මිනිස්සු හිතන විදිහ ගැන තේරෙනවා. මම දැක්ක එක්තරා නාලිකාවකින්, මම පෞද්ගලික අකමැති නාලිකාවක්, හරිද? ඒ නාලිකාවෙන් ආයවැය දවසේ ඉන්ටර්වයුව එක කරලා තිබ්බා. මිනිස්සු මොනවද කිව්වේ? අපේ ළමයින්ට ඉස්කෝලේ යන්න පුළුවන් නම්, ළමයින්ට පොට්ටියක් කරන් දෙන්න පුළුවන් නම්, සමේ සපත්ත කුට්ටම කරන් දෙන්න පුළුවන් නම් ආයවැය හොඳයි කියලා ඉවරලා. දැන් මූලාසන මැතිතුමනි, වෙනදට ඉස්කෝලේ අලුත් වාරයක් ආවහම මිනිස්සු යනවා ළමයින්ට, දරුවන්ට මේ සපත්ත කුට්ටම අලුතෙන් අරන් දෙන්න. දැයි යන්නේ? තිබ්බ සපත්ත කුට්ටම රෙපෙයාර් කරන්න. හරිද? මොකද සෙනසුරාද උදේටයි, ඉරිද උදේටයි, සිකුරාදරයි, සෙනසුරාදරයි කොළඹ නගරේ රෙස්ටුරන්ට් වල ජනතාව කොහොමද හිටියේ කියලා ඉවරලා බුද්ධියන් සවාර්ථ අරගෙන රටපාලනය කරන්න ගියාම ඔහොම තමයි වෙන්නේ. මේ රටේ සාමාන්‍ය පවුල් වල ඉන්න ජනතාව ගැන හිතන්න නැතුණා මොහොම තමයි වෙන්නේ. දැන් මාළකුට කිව්වා තෙල් පොලිම නැ, කරන්ට් කපන්න නැ, ඔව් පරිභෝජන අඩු වෙලා ඉන්න නැ, හැබැයි පොලිම් තියෙනවා. ඒ පොලිම ගැන කතා කරන්නේ නැ. ස්පිරිතාල තියෙන බෙහෙත් පොලිම් බලන්න, ස්පිරිතාල තියෙන බෙහෙත් පොලිම් බලන්න, ස්පිරිතාල තියෙන ශල්‍ය කර්ම පොලිම් බලන්න, ඒක ගැන කතා කරන්නේ නැ. ඊළඟට මිනිස්සු නැතිබරකමට මංකොල්ල කරන පොලිම දිහා බලන්න, මිනි මරණ පොලිම දිහා බලන්න, ඒක ගැන කතා කරන්නේ නැහැ. ඒ වගේම මේ හොරකම් කරන පොලිම බලන්න. හොරකම් කරන පොලිම ගැන කතා කරන්න ගියොත් මේ තෙල් වලින් හොරකම් කරන විදිය, බේත් වලින් හොරකම් කරන විදිය, ගෑස් වලින් හොරකම් කරන විදිය, ගල් අඟුරු වලින් හොරකම් කරන විදිය, ඒ ඔක්කොම කියන්න ගියොත් මට තව ඔබතුමා වැඩිපුර වෙලාව දෙනවා නම් මට කියන්න පුළුවන්. හරිද? ඉතින් ඒ නිසා මා කාලගන්නෙම දෙය තමයි මේ වගේ අර්බුදකාරී අවස්ථාවල මේසා විශාල ප්‍රමාණයකින් මහ ජනතාවගේ මුදල් හොරා කාලි ඉවරලා වීරයෝ වගේ ආවිල්ලා මෙතන කතා කරන එක ගැන. ඒ නිසා මුලාසනේ ගරු මන්ත්‍රීතුමනි, මට එක දෙයක් කියන්න තියෙන්නේ. මේගොල්ලෝ දන්නේ රාජ්‍ය, දැන් අපි IMF එකට යන්න කියපු එක වැරදි කියලා අර මහාචාර්යතුමා කිව්වා. මන් දන්නේ නැහැ මහාචාර්යතුමා මොනවද කිව්වා කියලා. IMF එකට ගියා නම් බංකොලොත් වෙන්නේ. අපි කිව්වේ නැහැ IMF එකට ගිහිල්ලා IMF එක කියන හැම එකටම එකඟ වෙන්න කියලා. මේක මේ මහලොකු රොකට් සයන්ස් එකක් නැහැ. IMF එකට ගියා නම් IMF එක බලන්නේ අපේ ගෙවීමේ හැකියාව කොහොමද, ණය කොහොමද ගෙවන්නේ කියලා. බැංකු ලෝන් එකක් ගන්න ගියාම තියෙන වැඩේ. එතකොට අපේ ගෙවීමේ හැකියාව පෙන්වන එකම ක්‍රමේ විකිනිල්ලයි බදු ගහිල්ලයි විතරක් නෙමෙයි. විකිනිල්ලයි බදු ගහිල්ලයි විතරක් නෙමෙයි. එකම ක්‍රමේ ඒක නෙමෙයි. ඒ නිසා
Remember you have 2 more minutes.
Right. ඒ නිසා අලුත් ආදායම් මාර්ග ඇති කරන්න, ආයෝජකයන්ව ආකර්ෂණය කරගන්න එක වැඩක්වත් කරලා නැහැ. රට සංසුන් වුණාම සංචාර කර්මාන්ත කොහොමද දිනු වෙනව? Foreign remittance එවන කට්ටියට හැමදාම නොයෙ ඉන්න බෑනේ. ඒක වැඩි වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. දැන් මේක ඔය කෑ ගහන අයට අපි කියන්න කැමති රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා, රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා හදපු ඇඟලුම් කල්මාස්ත්‍රා ශාලාවලට ඒ කාලේ තෝම තමයි කිව්වේ. හැබැයි ඒකෙන් තමයි අදට ඩොලර් බිලියන 13ක් අවුරුද්දකට ආදායම එන්නේ. ඉතින් මං අහනවා මොකද්ද ගත්ත එකම ඉනිෂියේටිව් කියන්න අලුත් ආදායම් මාර්ගයෙන්? විකුණන එකයි බදු ගහන එකයි අමතර බදු එපා කියලා අපි කියන්නේ. බදු ඕන. හැබැයි ජනතාවට දරා ගන්න පුළුවන් ප්‍රමාණය බදු ප්‍රතිපත්තියක් තියෙන්න ඕන. දැන් මේක මිනිස්සුත් එක්ක තරහට මිනිස්සුම මිරිකලා රීරි මාස උරා බොනවා ගියා. උඹලා අපිට ඡන්දෙ දුන්නේ නැනේ, මාව පෙරද්දුවනේ, මගේ පක්ෂේ ඉවර කරානේ, ඒ හින්දා මත් දෙන්නම් වැඩේ කියලා වල්ලා කරන වගේ වැඩ තමයි අපිට තේරෙන්නේ. ඉතින් ඒ නිසා මම දන්නේ නැහැ. දැන් අවසාන වශයෙන් මගේ කතා ඉවර කරන්න කලින් කියන්න ඕන, මේ නාමල් රාජපක්ෂ මහත්තයා කියනවා ගිය පාර තිබිච්ච ඒවා මේ පාර තියෙනවා, ඒක හින්දා මේක ප්‍රගතිශීලීව ආයවන්න නෙමෙයි. හරිද? ගිය පාරක ආයි පාරක් දාලා නම් ඒ කියන්නේ ෆේල්. මම දැක්ක මේ අද මේ දැක්ක විපක්ෂය දරගන්න ඕන ආයවැය පරාජයට පත් කරන්න කියලා ආයි අන්තිමට පොඩි කෑල්ලක් දානවා. මේ අපි ගිය පාර අත උස්සපු ආය විදියට මේ පාර විරුද්ධ වෙන්න බෑ කියලා. මේ දෙපිට කාට්ටු නාඩගම නාමල්ට තේරෙන්නේ නැත්තේ ඇයි කියලා මට තේරෙන්නේ නැහැ. මේ හදන්න ගේම් එකන්නේ ඒ නිසා ඕන එකක් කියන්න නෙළුම් මාවතට වෙලාම තමන්ගේ
ගෝල බහල
ඉවර කරනවා ගෝල බහලෙත් එකේ ඕන එකක් කියන්න හැබැයි මේ රටේ ජනතාවට බෙහෙත් වලින් විඳින දුක අමතක නැහැ දරුවන්ගේ දුකින් විඳින දුක අමතක නැහැ බඩගින්නේ ඉන්න දුක අමතක නැහැ තමන්ගේ ගෙදර කරන්ට් කපනගේ දුක අමතක නැහැ වතුර බිල වැඩිීමේ දුක අමතක නැහැ කොටිම් නොමරි ජීවත් වෙන එක ගැන අමතක නැහැ ඒ නිසා අපි මේ බොරු කියන අයට ඕනතරම් බොරු කියන්න ඕදිහා ජනතාව බලාගෙන හිනා වෙවි අවසාන වශයෙන් මම කියනවා ලබන අවුරුද්දේ මේ කාලෙ වෙනකොට මෙතන ඉන්න බොහෝ අය බාර්මේ පාර්ලිමේන්තුවට එන්නේ නැහැ අලුත් පාර්ලිමේන්තුවක් තියෙවි ජනාධිපතිතුමා සඳළු තලයෙන් බිමට වැටිලා ඉඳීවි බොහොම ස්තුතියි
thank you honorable minister dr vijayadasa rajapaksha you have 20 minutes
garu sabhapati tumani දැන් මම සතුටු වෙනවා garu marikkar mantritumagen passe කතාව ආරම්භ කරන්න ලැබීම ගැන එතුමා කියන විදිහට ලබන අවුරුද්දේ මේ වගේ කාලෙ වෙනකොට එතුමා මේ පැත්තට ඇවිල්ලා ඉස්සරහ පෙළිය මොකද්ද එතුමා ධාර නැමැතිකම ආයක නැනේ හරිද මම ප්‍රාර්ථනා කරන ඔබතුමාට අනාගතයේ යමිතකමක් ලැබේවා කියලා ඒකම මේ ඔබතුමාට අපේ වැඩසටහන යටතේ ලොකු අසාධාරණයක් වෙනවා කියලා බයක් තියෙනවා ඒක තමයි කොළඹ දිස්ත්‍රික්කයේ ඉන්න නිවාසලාභීන්ට අපි ඔප්පු දෙනකොට ඒක අපි විසින් දෙන එකක් විදියට පෙන්වලා ජනතාවට දුන්නම ඔබතුමා එතනින් කැපෙයි කියලා බයක් තියෙනවා එහෙම වෙන්න දෙන්නේ නැහැ අපි ඔප්පු දෙනකොට ඔබතුමා ගෙනල්ලා වේදිකාවේ ඉස්සරහා වාඩි කරවලා ඔබතුමාගේ අතින්ම ඔප්පු දෙන්න ඔප්පු දෙන්න අපි කටේ හරි ඒකනේ කිව්වේ මුලපුටුව දෙන්නම් කියලා එතකොට ඔබතුමා ඇවිල්ලා ඔප්පු ටික දෙන්න මොකද ඔබතුමා 50000ක් නැහැ කියලා කිව්වට 50000 සංඛ්‍යාලය කරන අපි ඔබතුමාට දෙන්නම් එක ආයතනයක් යටතේ නෙවෙයි හිටපු ජනාධිපති ප්‍රේමදාස රණසිංහ මැතිතුමාගේ කාලේ දීපු නිවාසවලත් ඉන්නවා බොහෝ දෙනෙක් තවම ඔප්පු නැතුව එතන මේ සියලු දෙනා ඇතුළත්ව තමයි කිව්වේ. ඒකම අපේ ගරු මේ හර්ෂදී ආචාර්ය හර්ෂදී සිල්ල මැතිතුමා ඊයේ මේ ඉරාන් වික්‍රමසිංහ වික්‍රමරත්න මැතිතුමා කිව්වා පෙරේදා ජනාධිපතිතුමා මෙතනට ඇවිල්ලා ඔබතුමාලව එකඟයි කියලා දිස්නෙලන්තෙට. ඉතින් ඔබතුමාලා ඊයේ පෙරේදා ජනාධිපතිතුමාත් එක්ක දිස්නෙලන්තෙට ගියපු එක ගැන කිව්වට ඔබතුමාලා ඊට කලින් කොච්චර වාරයක් දිස්නෙලන්තෙට ගියාද කියලා තාම කිව්වේ නැහනේ. එතකොට ඒ දිස්නෙලන්තේ මේ දිස්නෙලන්තේ පොඩි වෙනසක් තියෙනවා තමයි. මොකද ඒ වෙනස අද තිබෙන අදපත් වෙලා ඉන්න ජනාධිපතිත් අද මේ ඉන්න ආණ්ඩුවත් ගරු මරික්කර් මන්ත්‍රීතුමනි තාම අපිට වයස මාස 15යි. එතකොට ඉතිහාසයේ කවදාවත් නොතිබුණු සංහිතියකින් යුක්ත ආණ්ඩුවක් තමයි අද තියෙන්නේ. ඔබතුමාලා දන්නවත් එක පක්ෂයක නායකයෙක් විදිහට ඒ ආසනයක් දිනාගෙන මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ගිය අවුරුද්දේ ජූලි මාසෙ ඉඳලා ඒක එක පක්ෂ නොපෑහෙන අදහස් තියෙන නොපෑහෙන ප්‍රතිපත්ති තියෙන පක්ෂ ගණනාවක කණ්ඩායමක් එකට එකතු කරලා තමයි මේ අමාත්‍ය මණ්ඩලය හැදිලා තියෙන්නේ. මෙතන ඉන්නවා පොහොට්ටුවේ මුලේ ඉඳලා හිටපු කීප දෙනෙක් ඉන්නවා. සජබේ මන්ත්‍රීවරුන් ඇවිල්ලා කැබිනට් ඇමතිවරු විදියට ඉන්න ඔබතුමාලගේ සහෝදර මන්ත්‍රීතුමන්ලා ඔබතුමාලගේ පක්ෂය ජයග්‍රහණය කරන්න විශාල වශයෙන් ඡන්දය ආරම්භ දුන්න අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු ඇවිල්ලා මෙතන ඉන්නවා අපි කණ්ඩායමක් ඉන්නවා අමේ පොහොට්ටුව පක්ෂය ඉඳලා අපි ප්‍රතිපත්තිමය වශයෙන් ගැටිලා ඔය පැත්තේ ඇවිල්ලා විපක්ෂයේ වාඩි වෙලා ඉඳලා ආපහු ඇවිල්ලා මේ පැත්තට ඇවිල්ලා අමතිකෙන් ගත්තා ඉන්නවා මම ඉන්නවා සුසිල් ප්‍රේමජාන්ත එතකොට නලින් ප්‍රනාන්දු අමතිතුමාලා වගේ අය ඒ නිසා මෙතන වෙනස හඳුන ගන්න. මෙතන දේශපාලන පක්ෂයක ප්‍රතිපත්තියක් මත සකස්සුණු කැබිනට්ටුවක් මෙරටේ නැහැ. දේශපාලන අරමුණු ඉෂ්ට කරගෙන යන්න කැබිනට් මණ්ඩලයක් මෙරටේ නැහැ. මෙරට අරාජික වෙච්ච වෙලාවේ මෙරටේ ආර්ථිකය කඩාවැටිලා බංකොලොත් වුණ වෙලාවේ ඒවා කවුද කරේ ඒවට හේතු මොනවද කියලා වුණා පස්සේ හොයමු. ඒ වෙලාවේ මේ රට බාර ගන්න කෙනෙක් නැති නිසා තමයි අපි නායකයෙක් තෝරගෙන මේ රටේ ජනාධිපති බවට පත් කරේ. ඔබතුමාලා කියනවා ඒකේ ලෙජිටිමසි එකේ ප්‍රශ්නයක් තියෙනවායි කියලා. ඒකේ ලෙජිටිමසි එකේ ප්‍රශ්නයක් තියෙනවා නම් පොහොට්ටුවේ 110ක් එකතු වෙලා ඡන්ද තුනක් තියෙන ජනතා විමුක්ති පෙරමුණේ නායකයට ජනාධිපතිකම දුන්නා නම් එහෙම නැත්නම් ගිහිල්ලා පොහොට්ටුවෙන් ගිහපු ඩලස් අලාපෙරු මැතුමාට ජනාධිපතිකම දුන්නා ඔබතුමාලා කියනවාද? ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව හරි හැබැයි ලෙජිටිමසි එකේ ප්‍රශ්නයක් තියෙනවා. එහෙම කියනවාද? එහෙම කියන්නේ නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සුජාතභාවය කියලා කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කිරීම. ඒක නිසා ලෙජිටිමසි කතාව පිළිබඳව ඒක ඇවිල්ලා අසහනකාරී ආකාරයේ කරන ප්‍රකාශයක් කියන එක මම මුලින්ම සඳහන් කරන්නට ඕන. එතකොට අපි ඇයි මෙතෙන්ට එකතුනේ? අපි අපේ තියෙන දේශපාලන අරමුණු, දේශපාලන ප්‍රතිපත්ති පැත්තකට දැම්මා. කුණු කූඩේට දැම්මා. අපිට ඕනනා මේ රට බේරගන්න පුළුවන්. බංකොලොත් වෙච්ච රට නැවත ගොඩගන්න පුළුවන් ප්‍රතිපත්තියක් මත මේ රට ගෙනියන්න. ඒකට අවශ්‍ය නායකය අපි තෝරගත්තා. ඒකකට එකතු වෙන්න කැමැති අය එකතු වුණා. ඒකට එකතු වෙන්න බැහැයි කියපු තමුන්නාංශල ඔය පැත්තේ ඉඳන් හැමදාම විවේචනය කරනවා. ලබන අවුරුද්දේ මන්ත්‍රීතුමා, මේ මරික්කර්මන්ත්‍රීතුමා, ලබන අවුරුද්දේ ඡන්දෙන් පස්සේ ඔබතුමා ඔතනම තමයි පාර්ලිමේන්තුවට එනවා, මම දන්නවා. ඒ ඔබතුමා ඔතන තමයි. මොකද වැටිච්ච රට ගොඩගන්න ඉදිරිපත් වෙච්ච නැති දේශපාලකයෙකුට කවුදනේ ඡන්දයක් දෙන්නේ?
ඇමතුමා, නෑ ඇමතුමා, මම මේ ඔබතුමාට මොකද වෙන කියන්නේ? ඔබතුමාත් අපිත් එක්ක එකට හිටියානේ අවුරුදු 20ක්. අපි ඩිස්නිලන්ත ගියා එතුමා එක්ක. මම කිව්වේ මෙතන ඉන්න අය කරන වැඩත් එක්ක ගොඩක් අයට පාර්ලිමේන්තු වෙන්න හම්බෙන්න, මම පාර්ලිමේන්තු වෙනවා කියලා විතරයි කිව්වේ. මම මැතිවරණ
ඒ ගැන කිසි හැබයක් නැහැ ඔබතුමාත් එක්ක. මම එකඟයි. ඒක ජනතාව තීන්දුව කරන්න ඕන. මම නම් හැබැයි කවදාවත් පොරොන්දුවක් දෙන්නේ නැහැ අනිවාර්යයෙන්ම ලබන මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට එනවා කියලා. මම දීලත් නැහැ. මට ජාතික ලැයිස්තුවෙන් පහුගිය අවස්ථා තුනේම අවස්ථා තිබුණා. ඒත් මං ආවේ නැහැ. මං කොහොමද තරඟ කරන්න ඕන කියලා තරඟ කරලා තමයි ආවේ. හැබැයි ඉදිරියේදීත් ජනතාව අපිට බලය දෙනවා නම් විතරයි අපි එන්නේ. නැත්තම් බලෙන් ඉන්න කිසිම ඌමනාවක් නැහැ. එතකොට මේ රටට එදා වෙලා තිබුණු තත්වය ඔබට මතකයි. මේක ලිබියාවක් වෙන්න තමයි ගියේ. අපි මේ මතුපිට පේන කාරණා ගැන කතා කරනවා. මේක යට තියෙන බලවේග ගැන හරියට අපි දන්නේ නැහැ. මෙතන තියෙන ජාත්‍යන්තර බලවේග මොනවද කියලා අපි කතා කරන්නේ. අපි සමහරලාට ඒගොල්ලෝ ඇවිල්ලා අර ඔබතුමා කිව්වාගේ මේ සූප්පු කරන්න ට්‍රොෆි දෙන්නේ ඒගොල්ලන්. ඒ ජාත්‍යන්තරෙන් එන ඒ ට්‍රොෆි සූප්පු කරපුද විය කොහොමද මේ කටයුතු කරේ, අද කොහොමද ඇසිරෙන්නේ කියලා ඔබතුමාට හොඳට පේනවා. එතකොට ඔබතුමා කිව්වා, මරික්කාර මන්ත්‍රීතුමා කිව්වා, නාමල් ගරු මන්ත්‍රීතුමාගේ කියපු කතාවකුත් දැන් කිව්වා. මම දැක්කා එතුමා කියලා තියෙන පත්‍රයේ තියෙනවා මේක මේ ගිය අවුරුද්දේ අයවැයේ කාබන් කොපියක් කියලා. දැන් බලමු, දැන් මේක ගිය අවුරුද්දේ අයවැයේ කාබන් කොපියක් නොවෙනවා නම් අපි මොකේ කොපියක්ද ගහන්න ඕන? එහෙමනම් අපිට බලන්න වෙනවා ඊට කලින් මුදල් ඇමතිවරයලා විදියට හිටපෝ බැසිල් රාජපක්ෂ මහත්තයාගේ අයවැය කොපියක් අපි ගහන්න ඕන. ඒක ගැහුවා නම් හරියනවද? එහෙම නැත්නම් ඊට පෙර හිටපු ගරු මහින්ද රාජපක්ෂ මහත්තයාගේ අයවැය කොපියක් ගහන්න ඕන. එහෙම නැත්නම් රවි කරුණානායක හිටපු මුදල් ඇමතිතුමාගේ කොපියක් ගහන්න ඕන. ඒකක්වත් අපි කොපි කරලා නැහැ. හැබැයි ගිය අවුරුද්දේ අයවැය කොපියක්, කාබන් කොපියක් කියන එක යම් ප්‍රමාණයකට ඇත්ත. කොපිය වුණත් මන්ත්‍රී මරික්කාර මන්ත්‍රීතුමා දැන් ෂේක්ස්පියර්ගේ පොතක කොපියක් ගැහුවොත් ඒ පොතේ වටිනාකම කොපියට තියෙනවානේ. මාටින් වික්‍රමසිංහ මහත්තයාගේ, එදිරි සරච්චන්ද්‍ර මහත්තයාගේ කොපියක් ගැහුවොත් කොපිය වටිනවා. සමහරලට පොතට වැඩිය වටිනවා සමහරලාට කොපිය. ඊළඟට ඔබතුමා දන්නවා ෂර්ලොක් හෝම්ස් සර් ආත කොනන් ඩොයිල් ගැහුව පොත් දිගට හරහට පොත් ගැහුවා. ඒ පොත් ගහලා ඉවරනකොට ඊළඟ සතියනකොට ඩීමන් ආනන්ද සිංහලෙන් ඒ පොත ගැහුවා. පොත් 100 ගාණක් ගැහුවා. ඒවනම් ඇවිල්ලා ප්‍රබන්ධ. හැබැයි ප්‍රබන්ධයක් නොවන යථාර්ථයක් බවට පත්වෙච්ච එකක කොපියක් ගැහුවට කමක් නැහැ. මොකද ඒකෙන් හානියක් වෙන්නේ නැහැ. හේතුව මම එහෙම කියන්නේ, හේතුව ගිය අවුරුද්දේ 70%ක තිබුණු උද්ධමනය 1.5ට ගෙනාපු අයවැය නරකද හොඳද? එමනම් ඒකේ කොපිය ගහන එක වැරදිද? ගිය අවුරුද්දේ තිබුණු පෙට්‍රල් ඉන්ධන පොලින් නැති කිරීම, ගෑස් පොලින් නැති කිරීම ආහාරවල හිගතාවේ තියෙන තමයි. හැබැයි ඒවා අපි අවම කරගත්ත එක ඒක නරකයි කියලා කියනවද ඔබතුමාලා? මුලින්ම අපි කියන්නට ඕන ගරු හර්ෂ දිසිල්වා මන්ත්‍රීතුමනි, අපි ඔබතුමාලා අගේ කරන්න ඕන. ඔබතුමාලට අපිට දේශපාලනය කරන්න රටක් ඉතුරුලා තිබුණේ නැහැ ගිය අවුරුද්දේ. ඔබතුමාලට පාර්ලිමේන්තුවේ අද වාඩි වෙලා ඉන්න පින තියෙනවා. මේක ගිනි තියන්න ඔන්න මෙන්න කියලා තිබුණේ. ඒක නිසා ඒ එතෙන්දී දේශපාලනේ අපි අවස්ථාවාදී වෙන්න හොඳ නැහැ. රනිල් වික්‍රමසිංහ මැතිතුමයි මායි විතර හැපිලා නැහැ මේ පාර්ලිමේන්තුවේ කවුරුවත්. අපිත් හැපිලා තියෙනවා. හැබැයි ඒ ප්‍රතිපත්ති මත හැපුණට රට අගාධයට වැටුණට පස්සේ අපිට වෙන විකල්පයක් තිබුණේ නැහැ. අපිට විශ්වාසයක් තිබුණා නම් රනිල් වික්‍රමසිංහ මහත්තයා නේ හර්ෂසිල්ල මැතිතුමාට තමයි මේක කරන්න පුළුවන් කියලා අපි ඔබතුමා තමයි පත් කරන්නේ.
පත් කළා. එන්නත් කිව්වා.
ඔබතුමා පත් වෙලා වගේ හිටිය කාලයක්. ඉතින් අපිට ඒ වෙලාවේ හැටියට නිරෝෂන් මන්ත්‍රීතුමත් එහෙම තමයි. එතුමත් දන්නවා. අපි හැම එකක්ම බලන්නේ සාපේක්ෂව. එතකොට අපිට ඒ වෙලාවේ ඔබතුමාගේ නම යෝජනා වුණා. හැබැයි අපි හිතුව ඔබතුමාට වැඩිය ලොකු වැඩක් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට කරන්න පුළුවන් කියලා. ඉතින් ඒක එතුමා කරලා ඔප්පු කරලා පෙන්නුවා. ඉතින් ඒක නිසා අපි ප්‍රශ්න තියෙනවා, අපිට අඩුපාඩු තියෙනවා. අපි කොහොම හරි මේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය අපි ආරක්ෂා කරගමු. අද බලන්න මේ ඒකයි මං කියේ විවිධ අදහස් තියෙන අය කැබිනට් එකෙත් ඉන්නවා, ආණ්ඩුවෙත් ඉන්නවා. දැන් ආණ්ඩුවේම මන්ත්‍රීතුමාලා මේක විවේචනය කරනවා. කමක් නැහැ, ඒක හොඳයි. බජට් එකක් ආණ්ඩුවේ මන්ත්‍රීලා විවේචනය කරන එක හොඳයි. මේවා නිවැරදි වෙන්න ඕනේ කියලා අපි කොච්චර කල් කතා කරාද? 2007 මං කෝප්කාරක සභාවේ ඉන්න කාලේ තමයි යෝජනා කරේ පාර්ලිමේන්තුවට බජට් කාර්යාලයක් ඕනේ කියලා. දැන් බලන්න අවුරුදු 17ක් ගියා එකපත් කරගන්න. දැන් හරි, දැන් අඩු ගානේ ඔබතුමාලා උදව් කරානේ, නීතිය සම්මත කරානේ. දැන් තියෙනවා ඒක, දැන් පත් කරනවා. දැන් ඒක ඔක්කොම වැඩපිළිවෙල හරි. 2007 තමයි මම යෝජනා කරේ කෝප් එක කෝප් අයක මේ ජනමාධ්‍යයට විවෘත කරන්න ඕනේ කියලා රාජසේනාරත්න මහත්මයාට මතක ඇති. ඒ කාලේ අපිට මම හිත කලිනුත් කිව්වා අපිට ඩොලර් මේ රුපියල් මිලියන 100කුත් දුන්නා වර්ල්ඩ් බැංකුවෙන්. අඩු ගන්න අපි ඒකවත් පාවිච්චි කරන් දුන්නේ නැහැ. පීබී ජයසුන්දර මහත්තයා ඒකත් දැත්තා. වෙන දෙයකට මොන හරි යොදන්න ඇති. ඉතින් ඒ වගේ මේ පාර්ලිමේන්තුවේ තත්ත්වය ස්ථාවර කර ගැනීම අපේ වගකීමක්. අපි මේ අද නඩු තීන්දුව ගැන සඳහන් කරා. අද නඩු තීන්දුව ගැන මට කියන්න තියෙන්නේ නඩු තීන්දුවේ හරි වැරදි ගැන කතා කරන්න අපිට හිතන්නේ නැහැ. මේ ආර්ථිකය කඩාවැටීම පිළිබඳව වගකීයුත්තන් කියලා කණ්ඩායමක් නම් කරලා තියෙනවා. මම දන්නවා ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා එදා ජනාධිපතිවරයා විදිහට, මුදල් ඇමතිවරයා විදිහට කටයුතු කරන කාලේ මෙරටේ මුදල් අමාත්‍යාංශයේ මෙහෙව්වේ පීබී ජයසුන්දර ලේකම්. මහ බැංකුවේ අධිපතිවරයා විදිහට පත් කරේ නිවට් කබ්‍රාල්. මං අකමැත්තෙන් වුණත් මේ වෙලාවේ කියනවා, එදා 2006 දී නිවට් කබ්‍රාල් මහ බැංකුවේ අධිපති කරන්න එපයි කියලා මං එතුමගෙන් ඉල්ලීමක් කරා. මම එදා රාජ්‍ය බැංකු සංවර්ධන ඇමතිකමෙන් මට ඉල්ලා අස්වෙන්න වෙනවා කියලා මම කියලා තිබුණා. හැබැයි එතුමා නිවට් කබ්‍රාල් මැතිතුමාව පත් කරා. 2008 දී 2008 අයවැය සම්බන්ධව 2007 නොවැම්බර් මාසේ අද වගේ දවසක මිට අවුරුදු කීයද, 2007යි අවුරුදු 17කට කලින්. අවුරුදු 17කට කලින් මම මේ පැත්තේ හිටියේ. එදා මං කෝප්කාරක සභාවේ වාර්තා ඉදිරිපත් කළා. මම මොනවද කිව්වේ? පීබී ජයසුන්දර කියන දූෂිත නිලධාරියා මේ තනතුරෙන් ඉවත් කරන්න කියලා කිව්වේ. මං ඉල්ලීම් හතක් ඉදිරිපත් කරා. එයින් පළවෙනි එක ඒක. හැබැයි එදා ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාලගේ අවාසනාවකට එතුමලා ඒකට අහුන්කම් දුන්නේ නැහැ. අවසානයේදී අර සුමන්දිර මන්ත්‍රීතුමා කියපු විදිහට මගේ කෝප් වාර්තාව පදනම් කරගෙන ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවක් දීලා නඩු තීන්දුවකින් ඉවත් කරන්න කියලා කිව්වා. ඒ කියපු එක්කෙනා තමයි නැවතත් අධිකරණ තීන්දුවකින් වෙනස් කරලා මුදල් අමාත්‍යාංශයට ආවේ. එතකොට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අවාසනාවට එතුමත් ආපු ගමන් පත් කරගත්තේ මේ දෙන්නා. මේ දෙන්නා පත් කරගන්නකොටම ඔබට මතක ඇති මම මාධ්‍යයට කිව්වා ගෝඨාභය මහත්තයට අවුරුදු දෙකක් මේක ගෙනියන්න හම්බෙන්නේ නැහැ කියලා. ප්‍රසිද්ධියේ කිව්වා. එතකොට අද ඒක නෙවෙයිද වෙලා තියෙන්නේ? මේ දෙන්නා ඉන්න ආණ්ඩුවක් ඇතුලේ මං ඇමතිකම් ගන්නෙ නැහැ කියලාත් කිව්වා. මම ඇමතිකම් ප්‍රතික්ෂේප කරා අවුරුදු දෙකේම. අද ඒක අධිකරණ තීන්දුව මගින් ඒ බව සනාථ කරලා තියෙනවා. එදා IMF එකට යන්න කියලා ගෝඨාභය ජනාධිපතිතුමාට මේ රටේ දන්න විද්වතුන් කිව්වා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා විපක්ෂින්දන් කිව්වා. ඩොක්ටර් හර්ෂ කබ්‍රාල් කිව්වා. රටේ ආර්ථික විශේෂඥයෝ කිව්වා මේ කබ්‍රාල් තමයි යන්න දුන්නේ නැත්තේ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාම පස්සේදී ප්‍රකාශ කරලා තිබුණා එතුමාට IMF එකට යන්න දුන්නේ නැත්තේ කබ්‍රාල්. අද ඒවයි ප්‍රතිඵල තමයි අපි මේ භුක්ති විඳින්නේ. එතකොට මේ කබ්‍රාල්ම තමයි අර CIA කාර්යයකට $6.5 million දුන්නේ. ලංකාවේ ප්‍රතිරූපය දන්න මම අධිකරණයට ගියේ, මම උසාවි ගියේ. මන් දන්නේ නඩුව ප්‍රතික්ෂේප කරලා තියෙනවා, හේතුවක් මන් දන්නේ. හැබැයි ඒක ගත්ත CIA කාර්යා අවුරුදු 12කට ඇමරිකාවේ හිරේ. අපේ කෙනාට ප්‍රමෝෂන් හම්බුණා. ඉතින් මේ ගත්ත වැරදි තීන්දු පිළිබඳව අපි නැවත හිතලා බලන්නට ඕන. මේවා නිවැරදි කරගන්න ඕන. මේ විදිහට රටක් අපිට ඉදිරියට යන්න බෑ. දැන් අද වංචා දූෂණය ගැන කතා කරනවා. ඔබට මතකයි 2007 මගේ කෝප් වාර්තාවේ මම ඉදිරිපත් කරා මේ මර්කන්ටයිල් ක්‍රෙඩිට් ආයතනය. දන්නවනේ කියනකොට කාගේද කියලා? මිලියන 574ක් මහ බැංකුවෙන් ගත්ත මුදල් අදටත් ජීවලා නැහැ. මිලියන 574. අද ඒක පොලිත් එක්ක බැලුවත් රුපියල් බිලියන 30 ඉක්මවලා තියෙනවා. ගරු මතු බණ්ඩාර මන්ත්‍රීතුමනි මගේ අමාත්‍යාංශයටවත් එච්චර වෙන් කරන්නේ නැහැ. රුපියල් බිලියන 30ක්. මේ එක මිනිහෙක් අරගෙන මර්කන්ටයිල් එක හදන්න. කෝ දඬුවම්? ඒගොල්ලන්ට පස්සේ ඇමති කණුත් හම්බුණා. දැන් කොහෙද ඉන්නේ? එතකොට බලන්න මේ මහජන බැංකුවෙන් දුන්න කස්තුරි ආරච්චි මහත්තයාට බිලියන 5ක්. කිසිම රක්ෂණයක් නැහැ. සෙකියුරිටිස් නැහැ. දැන් ඒක බිලියන 25 පැනලා. ඒ කියන්නේ මගේ අමාත්‍යාංශයට වෙන් කරන මුදල්ලා සමාන ප්‍රමාණයකට කිට්ට වෙලා. මොකද වුනේ? අන්තිමට මේ වංචනික දූෂණ විදියට සල්ලි දුන්න මහජන බැංකුවේ සාමාන්‍ය අධිකාරියට ඕස්ට්‍රේලියන් ඩොලර් මිලියනයක් දීලා සල්ලි වලට පුරවැසික මරන් දුන්නා. අරගෙන ගියා. පවුලේ ඔක්කොටම මරන් දුන්නා. බැංකුවේ මේ ණය බොල් වෙන බව දැන දැන දෙන්න කටයුතු කරපු නිලධාරීන්ට පුරවැසික මරන් දීලා ඕස්ට්‍රේලියාව ගෙනිහිල්ලා පදිංචි කෙරුවා. කොහොම නීතිය? ඒක තමයි අපිත් ප්‍රශ්න කරන්නේ. ඒවට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. මර්කන්ටයිල් ක්‍රෙඩිට් එකට දුන්න ඒ සල්ලි වලින් එන්න තියෙන බිලියන 30කට වැඩි මුදල අපි ඉදිරියේදී අය කරගන්නට ඕන. දැන් මේ රටේ මේ යන ක්‍රමවේදය මේ අපේ ප්‍රජාතන්ත්‍රවාදයට එච්චර හිතකර නැහැ. මොකද දැන් මේ වෙනකොට අපේ රටේ හිටපු හැම පහුගිය ජනාධිපතිල 4 දෙනාටම විරුද්ධ නඩු තීන්දුව දීලා තියෙනවා අධිකරණේ. ශ්‍රේෂ්ඨ අධිකරණේ. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියට දුන්නා වෝටර් සීට් ඉඩම සම්බන්ධව කටයුතු කරපු විදිහ වැරදි කියලා නඩු තීන්දුවක් දුන්නා. මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ නඩු තීන්දුවක්. ඊට පස්සේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට නඩු තීන්දුවක් දුන්නා පාස්කු ප්‍රහාරයට වග කියන්න ඕනේ කියලා වන්දි ගෙවන්නත් කියලා. ඊළඟට ඊයේ නඩු තීන්දුවේදී හිටපු ජනාධිපතිතුරු දෙන්නටම විරුද්ධව නඩු තීන්දුව ප්‍රකාශ වෙලා තියෙනවා. මේ ක්‍රමයේ හොඳ නැහැ. මේක නිවැරදි කරගන්න ඕනේ. මේ විධායක ජනාධිපති ක්‍රමයේ තියෙන වරද පිළිබඳව අපි දිගින් දිගටම කතා කරා. මේක නිවැරදි කරන්න උත්සාහ ගත්තා. උත්සාහ ගත්තා වගේ නේ කරා. 2015 දී ඔබතුමාලා අපි ඔක්කොම එකතු වෙලා යහපාලන රජයේ 19 වෙනි ආණ්ඩු ක්‍රමවත්තා සංශෝධනය ගෙනාවේ මේ වගේ ව්‍යසනයන් රටට වෙන එක වළක්වා ගන්න. හැබැයි අවසනාවකට වගේ ඒක අවුරුදු 5ක්වත් යන්න බැරි වුණා. 20 වෙනි සංශෝධනය ආවට පස්සේ ඒ තිබුණ තැනටම ගියා. ඒක යද්දිත් අපි කිව්වා මේක ගෙනාවත් අවුරුදු දෙකක් යන්න බෑ කියලා. 18 වෙනි සංශෝධනයට අත උස්සපු අය ඔය පැත්තේ තිනවා මේ පැත්තේ තිනවා. ඒක ගෙනෙද්දි කිව්වා මේක ගෙනාවොත් ඒ දේශපාලඥයෝ ඉවර වෙනවා කියලා, විනාශ වෙනවා කියලා. අද වෙලා තියෙනවා ඔක්කොම. ඉතින් ඒක නිසා මේව පිළිබඳව දුරදිග බලන්නේ නැතුව රට ගැන හිතන්නේ නැතුව කටයුතු කරොත් ඉතාමත්ම රටේ තත්ත්වය ඉතා බැරෑරුණු තත්ත්වයකට යන්නේ ජනතාවගේ විශ්වාසය කියන එක තමයි වැදගත්. පෞගේ කාලේ අරගල ඇතුනේ වෙන මොකක්වත් හේතුවක් නිසා නෙවෙයි, ජනතාවගේ විශ්වාසය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව විධායක ජනාධිපතිවරයා පිළිබඳව කඩාවැටුණා. ඒ කඩාවැටිච්ච නිසා තමයි මේ ප්‍රශ්න සියල්ලට අපිට මූණ දෙන්න සිද්ධ වුණේ. අපේ රටේ ජනාධිපතිවරු තෝරන ක්‍රමවේද තියෙනවා. ඒක ගරු සභාපතිතුමනි කාලෙන් කාලෙට එක එක මාතෘකා යටතේ තමයි අපි විධායක ජනාධිපතිලා තෝරන්නේ. 1994 දී අපිට ඕනුණා විධායක ජනාධිපති කෙනෙක් මේ රටෙන් දූෂණයයි භීෂණයයි තුරන් කරන්න පුළුවන් කෙනෙක්. ඒක නිසා රටේම ජනතාව 62%ක් එකතු වෙලා ඡන්දදායකව චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය පත් කරගත්ත මේ රටේ ජනාධිපති විදියට. එතුමිය ලොකු උත්සාහයක් දැරුවා. එය අවම කරගන්න ලොකු කැපකිරීමක් කරා. විධායක ජනාධිපති ක්‍රමය නැති කරන්න දිනාව මේ පාර්ලිමේන්තුවට ඒක උතුමාල එකතු වෙලා ගිනි තිව්වා. නැත්නම් සමහරලාට මේ වෙනකොට රට වෙනත් තත්වයක තිබෙන්නට ඉඩ තිබුණා. ඒකට ඉඩ දුන්නේ නැහැ. ඊළඟට අපිට ඕන වුණා 2005 මැතිවරණ වෙනකොට අපිට තිබුණ එක මාතෘකාවයි. යුද්ධය දිනන්න පුළුවන්, යුද්ධය ඉවර කරන්න පුළුවන් නායකෙක් ඕන. ඉතින් මේ රටේ ජනතාව කල්පනා කරා මේ යුද්ධය දිනන්න නම්, ත්‍රස්තවාදී ඉවර කරන්න නම් මහින්ද රාජපක්ෂ මැතිතුමා තමයි ඉන්නේ කියලා. එදා ජනතාව ඒ තීන්දුව ගත්තා. ඒ තීන්දුව නිවැරදි. ඒ තීන්දුව නිවැරදි. එතුමා යුද්ධය මෙරටේ අවසන් කරා. ඒ පිළිබඳව මෙරටේ කවුරුවත් එතුමාට මේ අවශ්‍ය ගෞරවය නොදී ඉන්නේ නැහැ. හැබැයි එතුමා වටේ හිටපු ඔය මං කියපු කලින් කියපු උදවියත් එක්ක කරපු අනිත් වැඩ ගැන පිළිබඳව ජනතාව අනුමත කරන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම කියනවා නම් එතුමා ඔය යුද්ධයේ ජයග්‍රහණයත් එක්ක එතුමාගේ කාල සීමාව ඉවරුණාට පස්සේ එතුමා මේ දේශපාලනයට ගැළවෙන්නේ නැතුව, මේ ගෝලබාලය බේරන්න යන්නේ නැතුව එතුමා නිදහසේ හිටියනම් මම දන්නවා අද වෙනකොට මේ රටේ දයාසිරි මන්ත්‍රීතුමා අඩුගානේ ගන් 1000ක මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පිළිරුව හැදලා මිනිස්සු මල් පහන් පූජ කරනවා. එතුමා එතෙන්ට ඇවිල්ලා හිටියේ. මේ රටේ ගම්බද මිනිස්සු එතුමා දේවත්වයෙන් පුද කරන්න ලෑස්ති වෙලා හිටියේ. ඒක සම්පූර්ණයෙන් කඩාවැට්ටුවේ කවුද? ඔන්න ඔය කියන එක පැත්තකින් නිවාන් කබ්‍රල්, අනිත් පැත්තෙන් පීබී ජයසුන්දර, අනිත් පැත්තෙන් බැසිල් රාජපක්ෂ. අපි ඇත්ත කතා කරන්න ඕනේ. එහෙම කරේ නැත්තම් අද මහින්ද රාජපක්ෂ මහත්තයට පාර යන්න බෑ. දෙපැත්තේ ඉන්න මිනිස්සු වඳිනවා. ඒක නැති කරපු නිසා ඔය කියපු කණ්ඩායම ගත්ත අනිකුත් තීන්දුව මොනවද? අපි රටේ ව්‍යාපෘති වලට ණය ගත්තා. ඇත්ත වශයෙන්ම මේ ණයගුල ගැන කතා කරන්නේ මේකනේ. බලදායිතාවෙන් තොර ව්‍යාපෘති වලට ණය ගත්තා. පොලී එකතු වුණා. රටේ ජාතික ආදායමෙන් 50%ක් ණයයි පොලී ගෙවන්න වෙනවා නම් ගරු මන්ත්‍රීතුමා ඉතින් කොහොමද රටක් හදන්න පුළුවන්ද? දැන් අපි එතන තමයි හිර වෙලා ඉන්නේ. දැන් කෝටාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ආපු ගමන්ම එතුමාට යම් යම්මයි උපදෙස් දුන්නා. එතුමා වටේ හිටපු ජාව අරංකාරයෝ කිව්වා කපන්න බද්ද. බදු ටික කපා හරින්න. මේ කපා හරින බදු ඔක්කොම තුන් ගුණයක් කරන්න අපි ආයෝජනය කරනවා කිව්වා. ආයෝජනය කරපු හැටි පේනව නේද? ඒ වගේ තුන් ගුණයක් ආයෝජනය කරන්න පුළුවන් කිව්වා. අපෙන් මේ බද්ද ගන්නෙ නැත්තා. කෝයේ බදු වාසි ගත්ත මිනිස්සු. ඊළඟට තවත් අමාරු ගිහිල්ලා කිව්වා ගෝබියට දෙන්න එපා කියලා රසායනික පොර මැරෙනවා කියලා. බඩවැල් වකුගඩු දිය වෙලා. කෝය කියපු මිනිස්සු අද? ඉතින් එතුමාගේ ඒ දේශපාලන අනවබෝධයක් තිබුණා. ඇත්ත වශයෙන්ම ආර්ථිකයේ එතුමාගේ විෂය නෙවෙයි. දැන් එතුමා එතනින් අසාර්ථක වුණා. ඊට පස්සේ අපි 2015 වෙනකොට රටේ ජනතාව මොකද්ද කිව්වේ? නිර්පාක්ෂික පොදු අපේක්ෂකෙක්
ඉන්නට. Two more minutes.
But I need another 5 minutes that they will give the time.
The including that 5 minutes.
Then we'll make it another 4 minutes. එතකොට නිර්පාක්ෂික ජනාධිපතිවරයෙක් අපි ගෙනාවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්ම හයිජැක් කරලා ගෙනල්ලා අපි ඔබතුමාල එකතු වෙලා අපි ආණ්ඩුවක් හදලා අපි ඒක කරගෙන ගියා. හැබැයි දැන් ජනතාවට මේ නිර්පාක්ෂික අපේක්ෂක දේශපාලඥයෙක් දැන් ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. ඊළඟට කාලයක් යනකොට 2019 වෙනකොට මේ පාංශු ප්‍රහාරය නිසා අපිට උනේ කවුද? ජාතික ආරක්ෂාව දෙන්න පුළුවන් ජනාධිපති කෙනෙක් ගෙනාවා. ජනතාව එතුමා දිනෙව්වා. හැබැයි අපි අද එතනත් ගිහිල්ලා අසාර්ථක වෙලා පිහිර වෙලා ඉන්නේ. එහෙනම් දැන් මොකද්ද කරන්නේ? දැන් 2024 ලබන අවුරුද්දේ ඡන්දය ගැන සමහරු කතා කරා. ඡන්දය ගැන කවුරුවත් කලබල වෙන්න ඕනේ නැහැ, බය වෙන්න ඕනේ නැහැ. ඡන්දේ තියෙනවා. ජනතාව දෙන ඡන්දය දෙන තෝරගන්න ඕන කෙනෙක් මේ රටේ ජනාධිපති වුණාවේ. හැබැයි ඒ මැතිවරණ හරියට පවත්වන්න, ස්වාධීන ලෙස කටයුතු කරන්න අපි 21 වෙනි සංශෝධනය ගෙනල්ලා නීති රාමුව හදලා තියෙනවා. මැතිවරණ දූෂණ වළක්වන්න පනතක් ගෙනල්ලා අපි ඒ කටයුතු කරලා තියෙනවා. මුදල් වෙන් කරලා තියෙනවා. දූෂණ විරෝධී පනතක් ගෙනල්ලා ඒක තමුන්නාන්සේලාගේ සහයෝගයත් ඇතිව අපි සම්මත කරගෙන තිබෙනවා. දැන් 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 කතා කරන්නේ ජනාධිපතිවරණය. සමහරු හිතුවා මේක ජනාධිපතිතුමාගේ මැතිවරණ අයවැයක් කියලා. එතුමාට ඊළඟ ඡන්දේ දිනන්න. පැහැදිලිවම කිව්වා මේක මැතිවරණ අයවැයක් නෙවෙයි. මේක අපි ජනතාවගෙන් අප්‍රසාදයට ලක් වෙන්න පුළුවන් අයවැයක්. ජනතාව පිළි නොගන්න ආකාරය අයවැයක් වෙන්න පුළුවන්. ඒ වුණාට දීර්ඝකාලීන වශයෙන් රටේ ආර්ථික ස්ථාවරය හදන්න ඕන අයවැයක් තමයි අපි ගෙනාවේ. ඒක නිසා සමහරු දැන් දැන් එළියට එනවා, මාතෘකා එනවා. දැන් සමහරු කියාවි, දැන් ගියසරේ කිව්වේ දේශපාලනේ නොදන්න කෙනෙක් ගෙනල්ලා දේශ ජනාධිපති කරොත් තමයි රට ගොඩ ගන්න පුළුවන් කියලා. දැන් අලුත් අය එනවා, දැන් තව කෙනෙක් ඇවිල්ලා කියයි මේක හරියටම බදු ප්‍රතිපත්තිය හදන්න පුළුවන්, හොඳට කොමිස් ගහන්න පුළුවන්, ඒවා පිළිබඳ අධ්‍යක්ීමක් තියෙන නායකයෙක් ගෙනල්ලා ජනාධිපතිවරයෙක් කරමුයි කියලා. එහෙම කියන්න බැරි කමක් නැහැ ගරු මන්ත්‍රීතුමා. එහෙම ඇත්තෙයි. ඔව්, ඊළඟට තව කෙනෙක් එයි මේ රටේ ජනාධිපතිකම කරන්න නම් හොඳට කැසිනෝ සූදුව පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕන, කැසිනෝ බිස්නස්කාරයෙක් වෙන්න ඕන, කැසිනෝ බිස්නස්කාරයා විතරයි දන්නේ රටේ ආර්ථිකය ගොඩ ගන්න පුළුවන් කියලා. එහෙම කෙනෙකුත් එයි. තාසිරි මන්ත්‍රීතුමා, ඔබතුමාත් එනවත් දන්නේ නැහැ. එහෙම කෙනෙකුත් එයි. ඊළඟට තව කෙනෙක් කියාවි අපිට හොඳ දේශපාලනයේ පරිණතභාවයක් තියෙන්න ඕන, අධ්‍යක්ෂීන් තියෙන්න ඕන, උගත්කමක් තියෙන්න ඕන, එහෙම කෙනෙකුට තමයි ජනාධිපතිකම දෙන්න ඕන කියලා එහෙමත් එක්කෙනෙක් කීප දෙනෙක් එයි. දැන් ජනතාව ඇතුළු තමයි තියෙන්නේ ප්‍රශ්නය, උබතෝ කෝටික ප්‍රශ්නය. අපි තෝරගන්නේ කොමිස්කාරයෙක්ද, අපි තෝරගන්නේ අල්ලස්කාරයෙක්ද, අපි තෝරගන්නේ කැසිනෝකාරයෙක්ද, එහෙම නැත්නම් දේශපාලනය පිළිබඳ අවබෝධයක් තියෙන, ආර්ථිකය ගැන අවබෝධයක් තියෙන පරිණත නායකයෙක්ද කියලා තෝරගන්නේ ජනතාවගේ අයිතියක්. ජනතාව ආපහු වැරදි තීන්දුවක් ගත්තොත් ආපහු කබලෙන් ලිපට වැටේවි. එහෙමනම් අපිට කළ යුතු අපේ යුතුකම තමයි ගරු සභාපතිතුමනි, මේ පිළිබඳව අපේ රටේ ජනතාව දැනුවත් කරන්නට ඕන. මම කතාව අවසන් කරනවා ගරු සභාපතිතුමනි, අර ගජමන් ඕන දකුණේ ප්‍රසිද්ධ මේ ගීත කවි ලියපු කවි කාර්යයක් කිවිඳියක් හිටියා ගජමන් ඕන කියලා. ඒ කවියකුත් කියලා මම අවසන් කරනවා. කායේ අගුණ දුටුවම කියන කිවිවරු, මියේ රසය මෙන් රස කර කියති බොරු, ලීයේ ඇදය ඇරියත් හුයලා අඟුරු, වෑයේ ඇදය බැලුවම ඊටත් නැඹුරු. සභාපතිතුමනි, වෑයෙන් තමයි ඔක්කොම කෙලින් කරන්නේ. හැබැයි අපිට කවදාවත් කෙලින් වෙච්ච වෑයක් දැකලා නැහැ. වෑයේ ඇදේ ගත්තොත් හරිම නැඹුරුයි. බොහොම ස්තුතියි.
Thank you.